ගරු අනුර කරුණාතිලක නියෝජ්‍යමත්තුමා විනාඩි 15ක් කාලයක් ඔබතුමාට.
මූලස්මී ඉන්න ගරු මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතිහාසයේ පාලකයන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න නීති සම්පාදනය කරා. බ්‍රිතාන්‍ය යුගයේ ගත්තොත් 1840 ක්‍රවුන් ලෑන් එම් ක්‍රෝච්මන් කියන ගොවිබිම් රජයේ පනත. මේ පනත සම්මත කරේ ඇත්තටම ගොවිබිම් රජයට පවර ගන්න එක. ඒවගේම බ්‍රිතාන්‍ය කාලෙම 1897 වේස්ට් ලෑන් ඕඩිනන්ස් කියල එකක් සම්මත කරා. එකෙන් බලාපොරොත්තු වනේ සම්ප්‍රදායික කෘෂීඩම් ගොවීන්ගෙන් අරගනිවරලා තේ පොල් තේ රබර් වගේ වාණිජ වගාවන් සඳහා ලබා දෙන එක. ඒවගේම 2005 අපි දන්නවා එක්ස්ට්‍රා ඕඩිනරි ගැසට් නොටිෆිකේෂන් ඉන් ඉමර්ජෙන්සි රෙගුලේෂන්ස් කියලා එකක් මේ කරා. ඒවගේම 18
සංශෝධනේ
පොයින්ට් එක මේ ඇමතිතුමාට ඔබතුමා ආමන්ත්‍රණය කරේ නියෝජ්‍ය ඇමතිතුමා කියලා. ඇමතිද නියෝජ්‍යද?
හරි කතාව කර. හරි පිළිගන්න.
මට ප්‍රශ්නයක් නෑ මන්ත්‍රීතුමා, කොමනත් ස්තුතියි පෙන්වල දුන්නට. හරි, 2005 ඒවගේම 18 සංශෝධනය ගත්තොත් ජනාධිපතිවරයාට අත්වනෝමතික ලෙස බලය පවර ගන්න තමයි මේ වගේ පනත් සම්මත කරේ. මම මේ කෙටි උදාහරණ කීපේ ගත්තේ ඇත්තරම මූලාශ්‍රේණි මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ තමන්ට බලය වැඩි කරගන්න, බලය අත්පත් කරගන්න පනත් සම්මත කරන්න මේ අය අමතක කරේ නැහැ. ඒ වගේම තමයි බලයෙන් පස්සේ ඉන්නත්, බලයෙන් පස්සේ ජනතා මුදල් වලින් බදු මුදල් වලින් ජීවත් වෙන්නත් අවශ්‍යාන පනත් සම්මත කරගන්න කොයි වෙලාවකවත් පැකිලුනේ නැහැ. දැන් පහුගිය දවස්වල අහෝසි කරපු විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ උන්ගේ වැඳපුවන්ට තියෙන වරප්‍රසාද පනතත් අන්න ඒ වගේ තමන්ගේ වරප්‍රසාද බලය නැති වුණාමත් ලබා ගන්න පනත් සම්මත කරපු පනතක්. නමුත් මේ අතරේ පාලකයන් විසින් හිතාමතාම හෝ එහෙම නැත්නම් තමන්ගේ නොසැලකිල්ල නිසා හෝ අත්හැර දමපු, මගහැරපු පනත් හැටියට සම්මත විය යුතුව තිබූ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. දැන් අද දවසේ අපි මේ කතා කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පිළිබඳ පනත් කෙටුම්පත කියලා කියන්නේ අන්න ඒ වගේ අතීත පාලකයන් විසින් නොසැලකිල්ල මත හෝ එහෙම නැත්නම් උවමනාවෙන්ම හෝ මගහැරපු, නොසලකා හැරපු පනතක්. ජාතික ජන බලවේගය හැටියට අපිට සිද්ධ වෙනවා එක පැත්තකින් ජනතා විරෝධී අනපනත් නැවතවරක් ඒ නීති අහෝසි කරන්නත්, ඒ වගේම ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම පැනවිය යුතු, ඒ වගේම සම්මත කළ යුතු පන අනපනත් සම්මත කරගන්නත්. එතකොට ඒ වගේම අද මේ පනත කියලා කියන්නේ අන්නේ වගේ ජනතාව ගැන හිතලා ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම සම්මත කළ ගත යුතු පනතක් හැටියටයි අපි කල්පනා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ පනතේ ඉතිහාසය ගත්තොත් 1980 දශකයේ මැද භාගයේ දක්වා යනවා. සංවර්ධන ක්‍රියාවලිය කඩිනම් කරන්න, ඒ වගේම ඒකට අවශ්‍ය වන තාක්ෂණික උපදෙස් ලබා දෙන්න, ඒ වගේම රාජ්‍ය සේවාවන් ඒ සංවර්ධනයට අවශ්‍ය වන රාජ්‍ය සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කිරීමේ පිළිබඳ සාකච්ඡාවක් ඒ 80 මැද භාගයේ තුල සමාජය තුල ආවා. ඒ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතිව තිබූ රසායනාගාරයකට පාංශු පිරික්සුම් උපකරණ ගෙනීම මගින් මෙන්න මේ ආයතනය ආරම්භ කරා. ඒ අදින් අවුරුදු 41කට පස්සේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් නායාමේ උවදුරුවලට භාජනය වෙන්න පුළුවන් ලක්විය හැකි ප්‍රදේශ 30%, ඒක දිස්ත්‍රික්ක 14ක ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට අපි අද අපි මේ කතා කරන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියලා කියන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියලා කියන්නේ අන්න ඒ වගේ අවදානමට ලක්විය හැකි, විශේෂයෙන් නායාම වගේ දේවල් වලට අවදානයට ලක්විය හැකි ප්‍රදේශ හඳුනගෙන ඒවා සිටියම් ගත කරලා ඒ තුල කිසියම් නායාමයේ නැඹුරුවක් ඇති ප්‍රදේශ, ඒ වගේම භූ තාක්ෂණික අස්ථාවරත්වයක් පවතින ප්‍රදේශ විමර්ශනය කරලා හඳුනගෙන ඒවායේ නායාමක් ඇති වෙන්න පුළුවන් නැඹුරුතා මට්ටම කොයිතරම් දුර කියලා හඳුනගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන ආයතනක්. ඒ විතරක් නෙමෙයි, අවශ්‍ය නම් ඒ වගේ නායමේ විභවතාවය වැඩි ප්‍රදේශවලින් පුද්ගලයන් ඉවත් කරන්න ඒ අනතුරු කාලාප හැටියට ප්‍රකාශ කිරීමේ බලය තියෙන්නේ, ඒ සඳහා තියෙන්නේ ලංකාවේ මේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. ඒ වගේම නායාමී ප්‍රදේශයක් හඳුනගත්තන් පස්සේ ඒ නායාමේ పూర్ව අනතුරු නිකුත් කිරීමේ බලයක් හැකියාවක් තියෙන්නේ මේ ආයතනයට. ඒ විතරක් නෙමෙයි, නායම් වගේ අවදානම් කලාප හඳුනගන්නවා වගේම භූතාක්ෂණික අස්ථාවරත්වයේ පවතින ප්‍රදේශවල ඉදිකිරීම් වලට අවශ්‍ය වන නිර්ණායක, ඒ ප්‍රදේශවල ඉදිකිරීමක් සිද්ධ වෙනවා නම් මොන වගේ නිර්ණායක යටතේද මේක සිද්ධ වෙන්න ඕන කියන එක පිළිබඳ නිර්ණායක නිකුත් කරන්නත් ඒ තාක්ෂණික සහාය ලබා දීමත් ඇත්තර මෙන්න මේ ආයතනය විසින් කරනවා. ඒ විතරක් නෙමෙයි, කිසියම් විදියක අවදානම් සීමාව වැඩිවීම නිසා හෝ එහෙම නැත්නම් ගොඩනැගිල්ලේ තියෙන පැරණි ස්වභාවය නිසා හෝ කිසියම් පදිංචිකරුවන් මේ ගොඩනැගිල්ලෙන් අයින් කරන්න අවශ්‍ය නම්, ඒ වගේම ඒක භාවිතයට සුදුසුද නැද්ද කියන එක තීරණය කිරීමේ වගකීම මේ ආයතනය විසින් කරනු ලබනවා. ඒ වගේම තමයි වායු දූෂණය වගේ දේවල් වල දිනුනත් මේ ආයතනයට විශාල මැදිහත් වීමකින් කටයුතු කරන්න පුළුවන්. ඒ වායු දූෂණ සීමාවන් උල්ලංඝනය වෙලාද වැඩි වෙලා තියෙනවද කියන එක නිර්ණායක හැටියට දීපකරගීමේ වගකීම තියෙන්නේ මේ ආයතනයට. දැන් මේ විදිහට බැලුවහම සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට ඉතාමත් සමීප ආයතනයක් හැටියට තමයි මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියනකට සංවිධානය කියනකට අපිට දකින්න පුළුවන් වෙන්නේ. නමුත් අවාසනාවකට මේ මිනිස් ජන ජීවිතයේ කොයිතරම් අවදානමෙන් ගලවා ගැනීම සඳහා ඒ සඳහා නිර්ණායක ඉදිරිපත් කරමින් කොයිතරම් වැදගත් කාර්යයක් මේ ආයතනයේ ඉෂ්ට කරත් ඒ ආයතනයකට අවශ්‍ය වන නීතිමය බලය ලබා දීමට පහුගිය කාලේ කටයුතු කළා තිබුණ නැහැ. ඒ නිසා අද දවසේ මේ සාකච්ඡා කරන පණතින් අපි කරන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඒ පනත් කෙටුම්පත මගින් අන්නේ නීතිමය සුජාතභාවය, ඒ නීතිමය සුරක්ෂිතභාවය, පුරවැසියා අවදානමින් ගලවා ගැනීම සඳහා අවශ්‍ය වන නෛතික බලය ලබා දීම තමයි මේ පණතින් සිද්ධ කරනු ලබන්නේ. ඒ පණත තුළ ඒ පර්යේෂණ ආයතන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාර්යභාරය මොනවාද, අභිතමර්ථය මොනවාද, පාලන ව්‍යුහයන් හා කළමනාකරණය සිද්ධ වෙන්න ඕනේ කොහොමද, අරමුදල් සම්පාදනය වෙන්න ඕනේ කියලා, ඒ වගේම තමයි සාමාන්‍ය විධි විධාන පිළිබඳ සියලු විස්තර මේ පණ තුළ ඇතුළත් වෙලා පරිපූර්ණ ආයතනයක් හැටියට අවශ්‍ය වන නීතිමය බලය ඒ ආයතනයට ලබා දීම මේ පණත හරහා සිද්ධ කරන්න මේ පණතින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ පනත පිළිබඳ අවධානය යොමු කරද්දී වගේම ජාතික වශයෙන් වැදගත් වෙන මේ මොහොතේ තවත් කාරණ පනතට ඍජුවම අදාළ නොවුනත් කාරණයක් පිළිබඳ මගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි කවුරුත් දන්නවා මේ දවස්වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර නොසන්සුන්තාවක් ගැටලුවක් පවනවා කියලා. අපි දන්නවා පහුගිය කාලේ විශේෂයෙන් පහුගිය රජයන් විසින් මේ විදුලි බල මණ්ඩලයේ කොටස් 12කට කඩලිවරේලා කොටසක් පෞද්ගලීකරණය සඳහා කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා, පනතක් සම්මත කළා තිබුණා. ඒ කාරණේ නවත්තන්න නම් අපිට සිද්ධ වුණා අලුත් පනතක් ගෙනල්ල ඉවරලා ඒ 12කට කඩන්න තිබිච්ච විදුලි බල මණ්ඩලය කොටස් 5කට සමාගම් 5කට විමු කළා. සම්පූර්ණ රාජ්‍ය අයිතිය දෙන සමාගම් 5කට ලබා දෙන පනතක් අපි පහුගිය කාලේ සම්මත කරා. නමුත් මේ පිළිබඳ නිසි අවබෝධයක් නැති සමහර කණ්ඩායම් ඉල්ලීම් 21ක් මුල් කරගෙන දැන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න. මේ ඉල්ලීම් 21 දිහා බැලුවහම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපිට පේන කාරණේ තමයි මේ ඉල්ලීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පනත තුලින්ම ආවරණය වෙලා මේ වෙනකොටත් සහතික වෙලා තියෙන ඉල්ලීම්. ඒ නිසා අලුතෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර දේවල් තියෙනවා අපිට සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන සාකච්ඡා මාර්ගයෙන් ඒ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දැනටමත් තීන්දුව කළා තියෙනවා සමහර ඉල්ලීම් සඳහා අවශ්‍ය විසඳුම්. හැබැයි සමහර ඉල්ලීම් තියෙනවා ඒ ඉල්ලීම් කවදාකවත් ඉෂ්ට කරන්න පුළුවන් හැකියාවක් නෙවෙයි. මම උදාහරණ කීපයක් ගන්නම්. උදාහරණයක් ඇරෙට ගත්තොත් මේ ඉල්ලීම් 21 පළවෙනි එකේ තියෙනවා 2023 අතරේ ලබා නොගෙන අසනීප 2023 අවුරුද්දේ, මේක අපේ පව් නෙමෙයි, ලබා නොගත් අසනීප නිවාඩු වෙනුවෙන් නොගෙවූ සේවකයන්ට හිමි දීමනාව සැප්තැම්බර් 15 මේ අවුරුද්දේ සැප්තැම්බර් 15ට කලින් ගෙවන්න කියලා, මේක තමයි පළවෙනි ඉල්ලීම. මේ සම්බන්ධයෙන් 2000 විදුලි සේවක සංගමයේ විසින් 2025-27 ඉඳලා ලිපියක ඉදිරිපත් කළා තියුණා. අධ්‍යක්ෂක මණ්ඩලයෙන් දැන් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම වෛද්‍යාධාර යෝජනා ක්‍රමය 50%කින් වැඩි කරන්නත් තීන්දුව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් දැනටමත් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ ඉල්ලීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දැනටත් ඉෂ්ට කළා තියෙන්නේ. ඒ වගේම තවත් එකක් මම අවධානයට යොමු කරන්න කැමතියි. පස්වෙනි ඉල්ලීම හැටියට ඉදිරිපත් කරනවා කම්කරු පනත යටතේ වෘත්තීය සමිතියෙන් ලෙස ලැබිය යුතු අයිතිවාසම් අයිතිවාසිකම් තහවුරු කුළු අතර කළ යුතු අතර මේ වන විට කප්පාදිය යුතු ලක්විය ඇති සියලුම අයිතිවාසිකම් වහා සුරක්ෂිත කළ යුතුය. හැබැයි අවාසනාවකට මේ වෘත්තීය සමිතිය සඳහන් කරන්නේ මොන අයිතිවාසිකම්ද කප්පාදව කළා තියෙන්නේ කියලා. ඔබට මතක ඇති අපි මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරනකොට ඒ අවසානයේදී පනත සඳහන් වෙනවා මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබන වරප්‍රසාද අයිතිවාසිකම් ඒ ලෙසකින්ම මේ සමාගම් වලට ගියන් පස්සේ ඒවා ඒ විදිහටම ලැබෙන්න ඕන කියනක පනත තුලින්ම සම්මත වෙලා තියෙන්නේ. ඒ නිසා මේව අලුතෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය දේවල් නෙමෙයි. ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා. අපි ගත්තොත් සමහර ඉල්ලීම් තියෙනවා. දැන් මේකෙදී සමාගම් පහට යන්න අකමැති අයට අවශ්‍ය නම් පුළුවන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගේ යන්න කටයුත්තක් කරන්න. ස්වේච්ඡාවෙන් ඉල්ලලා විශ්‍රාම යන්න. හැබැයි මේ විශ්‍රාම යාමේදී ගෙවනු ලබන සීමාව ලක්ෂ 50කට සීමා කරලා තියෙනවා. තමන් ලබලා තියෙන සේවා කාලය, ඒ වගේම තමන්ට ඉස්සරහට කොච්චර කාලයක් සේවය කරන්න තියෙනවද කියන එක මත සහ තමන් දැනට ලබන වැටුප මත තමයි මෙන්න මේ කොච්චර ස්වේච්ඡාවෙන් වන්දි ලබන ස්වේච්ඡාවෙන් විශ්‍රාම යනකොට කොච්චර වන්දියක් යනවද කියන එක තීරණය කරන්නේ. හැබැයි මේකේ මේ අයගේ 15 වෙනි ඉල්ලීම කියනවා මෙන්න මේ ලක්ෂ 50 තීර උපරිම සීමාව වැඩි කරන්න කියලා ඒගොල්ලෝ පෝමි විලා එකක් ඉදිරිපත් කරනවා. දැන් මේක අපි ගණනය කරලා බැලුවෙන් පස්සේ මේගොල්ලෝ ඉල්ලන ඉල්ලීම දුන්නොත් අමතර රුපියල් බිලියන 200ක් වැයද කරන්න සිද්ධ වෙනවා ස්වේච්ඡා වශයෙන් වන්දි ගෙවලා අරගෙන යන අයට. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ විදුලි බිල සම්බන්ධයෙන් කවදත් සාකච්ඡාවක් තිබුණා. අපේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිය තමයි එක පැත්තකින් ජනන වියදම අඩු කරලා අනිත් ඒ පැත්තෙන් පාරිභෝගිකයන්ට අවශ්‍ය වෙන සහනය දෙන්න. මොකද අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ තියෙන සංවර්ධනයේට ආර්ථික සංවර්ධනයේට මෙච්චර විදුලි බලක් දරා ගන්න බෑ. දැන් මේ සේවකයන් ඉල්ලන විදියට මේ 200ක් මේ උපරිම සීමාව 50න් අයින් කරොත් වෙන්නේ මේකේ බර දරන්න වෙලා තියෙන්නේ බිලියන 200 බර දරන්න සිද්ධ වෙන්නේ මේ රටේ අහිංසක පාරිභෝගික ජනතාවට කර්මාන්තකරුවට. ඉතින් අපිට අහන්න සිද්ධ වෙනවා ඒ සේවකයන්ගෙන් එහෙම කරලා ඉවරලා ඔයගොල්ලන්ගේ බර මේ අනවශ්‍ය ඉල්ලීමක් වත තියෙන බර පාරිභෝගිකයන්ට දරනවාද එහෙම නැත්නම් මේ ලබාගෙන තියෙන වන්දි මුදල අරගෙන සේවයෙන් ඉවත් කරගෙන යනවද
කියලා. ඒ වගේම ගරු ඇමතුමා.
ඒ වගේම ගරු මූලාශ්‍රණී මන්ත්‍රීතුමනි සමහර ඉල්ලීම් තියෙනවා කවදාකවත් ඉදිරිපත් කරන්න බැරි ඒවා. මම එකක් උදාහරණයක් සඳහන් කරලා මගේ කතාව අවසන් කරන්න. 16 වෙනි ඉල්ලීම තියෙනවා ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ වන්දි මිලල් කාල සීමාව පිළිබඳ ලිපි සැප්තැම්බර් 15 වෙනිදාට කලින් ඒ අදාළ නිර්ණායක සම්බන්ධයෙන් තියෙන ලිපි සැප්තැම්බර් 15 වෙනිදාට කලින් ලබා දෙන්න ඕන කියලා. හැබැයි මේ පනත ප්‍රකාරව මාස පනත සම්මෙල වෙලා මාස දෙකක් අවස්ථාවක් දෙනවා සේවකයන්ට. තමන් යන්න කැමති ආයතනය මොනවද, තවදුරටත් ඒ අදාළ සමාගම තුල ඉන්නවද නැද්ද කියලා තීරණය කරලා අවශ්‍ය වන දැනුම් දීම ලබා දීමේ බලය විදුලි බලාණ්ඩයට ලබා දෙන්නේ ඔක්තෝබර් 27 වෙනිදා වෙනකොට. හැබැයි ඔක්තෝබර් 27 වෙනිදාට කලින් මෙන්න මේ ලිපිය ලබා දෙන්න කියලා මේ දැන් වෘත්තීය අයිතිවාසිකම හැටියට ඉල්ලනවා. එතකොට සේවකයන්ට අවස්ථාව දීලා තියෙනවා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඔක්තෝබර් 27 දක්වා. හැබැයි මේ අය කියනවා ඒ ලිපිය සැප්තැම්බර් 15ට කලින් නිකුත් කරන්න කියලා. ඒ වගේම තමයි මේ ඉල්ලීම අතර තියෙනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරය ඉවත් කරන්න, ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කරන්න, ඒ වගේම සමහර ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න කියන ඉල්ලීමක්. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ සේවකයන්ගේ අයිතිවාසිකම් පෙනී සිටින එක ඒ වෙනුවෙන් කටයුතු කරන එක අපිට තේරුම් ගන්න පුළුවන් ඒක සාධාරණයි. හැබැයි ඒ ඉල්ලීම අසාධාරණ නම් ඒ අසාධාරණ ඉල්ලීම් අතරේ තවත් කෙනෙක්ගේ තනතුරු වලින් ඉවත් කරන්න කියන ඉල්ලීම තියෙනවා නම් අපිට ඒක පිළිගන්න පුළුවන් කක් නෙමෙයි. ඒ වගේම මම අවසාන වශයෙන් ඒ සම්බන්ධයෙන් කියන්න කැමතියි අපි මේ පනත තුලින් විදුලි බල මණ්ඩලයේ පෞද්ගලික අංශයට විකුණන්න තියෙන අවදානම ඉවත් කරා. සම්පු 100%ක් රාජ්‍ය වගකීම යටතේ රාජ්‍ය අයිතිය යටතේ ඒ සමාගම් පවත්වාගෙන යන්න කටයුතු කරා. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කැමතිනම් තවදුරටත් ඒ පූර්ණ රාජ්‍ය අයිතිය තියෙන සමාගම් යටතේ තමන්ගේ ඉදිරි කාලය සේවය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැමැත්තෙන් විශ්‍රාම අරගෙන යන්න අවස්ථාවක් හදලා දීලා තියෙනවා. කිසිම විදියකින් ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ඒ අයිතින වරප්‍රසාදවල බිඳුවක්වත් කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය මේ වෙලාවේ මම ඉදිරිපත් කරන්න කැමති. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි, මේ අවස්ථාවේදී අර unemployment rate එක ගැන කතා කරා. ඔව්, 49.7%. හැබැයි මේ මන්ත්‍රීතුමාට අමතක වුණා 2020 මේ තියෙන 49.7 කියලා කියන්නේ 2025 මැයි මාසේ වෙනකොට. හැබැයි මේ මන්ත්‍රීතුමාට අමතක වුණා ගිය අවුරුද්දේ මැයි මාසේ වෙනකොට මේක 147.7. අපේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙනකොට, ඒ වගේම අනෙකුත් ආයෝජනයන් ලංකාවට එනකොට මේ employment rate එක වැඩි වෙලා තියෙනවා අවුරුද්දක් ඇතුළත 2%. එතකොට අපිට කතා කරන්න වෙන්නේ කරුණු ඉදිරිපත් කරන්න ඕන, සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරන්න ඕන සාපේක්ෂව. හැබැයි පහුගිය අවුරුද්දේ සංඛ්‍යාව අමතක කළා, මේ අවුරුද්දේ සංඛ්‍යාව විතරක් ඉදිරිපත් කරන එක තර්කානුකූල නෑ. ඒවා වෘත්තිමය තර්ක නෙවෙයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ වගේම තමයි මම තව එක කරුණක් කියලා නතර කරන්නම් මූලාසනයේ මන්ත්‍රීතුමනි. අපි මේ අවුරුද්දේ 2022-23 කාලේ ඉඳලා වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරලා තිබුණ නැහැ. මේ වෙනකොට අපි රාජ්‍ය ආයතන අමාත්‍යංශ ගණනාවකට 70,000කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන ලබා දීලා තියෙනවා. ඒ නිසා රාජ්‍යංශයේ වගේම එක පැත්තකින් රාජ්‍යංශයට බඳවා ගැනීම ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම පෞද්ගල ආර්ථිකයේ ප්‍රසාරණය කිරීමත් එක්ක ඒ ප්‍රසාරණයේ ප්‍රතිලාභ පෞද්ගලිකාංශය එක හරහා පෞද්ගලිකාංශයට වැඩි අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ අයටත් මේ රැකියාව සඳහා පුද්ගලයන් බඳවා ගැනීමෙන් ඒ හරහා රැකියාව යුක්තිය අඩු කරන්න. ඒ නිසා එක පැත්තකින් මම අර කලින් සඳහන් කරා වගේ අවශ්‍ය අනපනත් අපි සම්මත කරගන්නවා. අහෝසි කරන්න ඕන නම් අපි ඒව අහෝසි කරනවා. ඇති කරන්න ඕන නම් අපි ඇති කරනවා. ඒ අනුව ජාතික ජනබලවේගයේ හැටියට මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ඒ පොහොසත් රට ලස්සන ජීවිතය අත්පත් කර ගැනීම සඳහා එක පැත්තකින් සංවර්ධන ක්‍රියාමාර්ග, අනෙක් පැත්තකින් අවශ්‍ය වන ආයෝජන කැඳවීම, ජාත්‍යන්තර ප්‍රජාව සහයෝගයේ දායකත්වය අරගෙන සංවර්ධනය සඳහා උපයෝගී කරගන්නා වගේම අවශ්‍ය වන අනපනත් නීතිමය අනුපනත් වෙනස් කරන්න ඕන නම් ඒව වෙනස් කරන්නත් පැකිලෙන්නේ නැහැ. ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පිළිබඳ තියෙන විශ්වාසය තවදුරටත් රැකගනිමින් ඒ පිළිබඳ විශ්වාසය තුළ ජීවත් වෙන්න, ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා ලස්සන රටක්, ලස්සන ජීවිතයක්, පොහොසත් රටක් හදාගමු කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. දෙවියන් ස්තුතියි.
ස්තුතිය ඔබතුමන්ට.